යෝජනා පිළිබඳ දැනුම් දීම සහ නියමිත කටයුතු යෝජනා
ගරු කථානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂයාංක 1 සිට 15 දක්වා විෂයන් මම ඉදිරිපත් කරනවා විෂයාංක 16 අද දින ඉදිරිපත් නොකරන බව දන්වා සිටිමි
ඉමල් සිරිපාල සිල්ලා මහත්මයා විනාඩි 25ක් තියෙන ඔබතුමාට
අර කථානායකතුමනි වරායනාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ විෂය පතේට ගැනෙන යෝජනා 15ක් අද මේ ගරු සභාවේ අනුමැතිය සඳහා රෙගුලාසි 15ක් අපි ඉදිරිපත් කළා තියෙනවා. එයින් පළවෙනි රෙගුලාසි දෙක ගුවන් සේවා අංශයට අදාළ රෙගුලාසි. ඒ ගුවන් සේවා අංශයේ රෙගුලාසි වලට එන්න
ඕනේ ප්ලීස් ඩෙපියුටි ස්පීකර් will take the chair.
ගුවන් සේවා අංශයේ රෙගුලාසි දෙක ඉදිරිපත් කිරීමට ප්‍රථම පසුගියදා සමාජ මාධ්‍ය හා මාධ්‍ය තුලින් සංසරණය වුණා අජාන් බ්‍රහ්මවංශ හිමිපාණන් වහන්සේ අපේ ගුවන් තොටුපළට වැඩම කළා එහි අපේ මගී පර්යන්තයෙන් විශේෂයෙන්ම VIP එකෙන් යාමට තිබුණු අවස්ථාවේදී ඇති වූ සිද්ධියක් පිළිබඳව මා පළමුවම විශේෂ භාර අමාත්‍යවරයා වශයෙන් කියන්නට කැමති අපි උන්වහන්සේට උන්වහන්සේගෙන් සමාව ඇද සිටිනවා අපේ ගුවන් තොටුපළේ මෙවැනි දෙයක් සිදුවීම පිළිබඳව. ඒ ගුවන් තොටුපළේ කාටින් කුමන අංශයකින් සිදු වුණාද කියන කාරණේ වෙනම දෙයක්. නමුත් විශේෂ භාර අමාත්‍යවරයා වශයෙන් මගේ යුතුකමක් හා වගකීමක් මගේ අමාත්‍යාංශයේ යම් ආයතනයක් තුළින් එවැනි සිත්තැවුලක් ඒ වගේම රටේ ගරුත්වයට කැළලක් වන දෙයක් සිදු වුණා නම් එය පිළි අරගෙන ඉදිරියේදී එවැනි දේවල් සිදු නොවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මේ පිළිබඳව ජනාධිපතිතුමා විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පරීක්ෂණයක් පවත්වනට ඉල්ලා සිටියා මා එතුමාට දැනා සිටියා මේ පරීක්ෂණය පැවැත්වීමටම හොඳම අය තමයි ගුවන් සේවා අධිකාරිය අපේ සිවිල් ඒවියේෂන් ඔතෝරිටි එක ඒ අය තමයි නියාමන බලය තියෙන්නේ ගුවන් සේවයට අදාළව. ඒ නිසා ඒ ගුවන් සේවා අධිකාරිය මගින් දැන් ඒ පරීක්ෂණ ආරම්භ කළා තියෙනවා. ඒ නිසා ඒ පරීක්ෂණයෙන් පස්සේ මේ අතපසුවීම සිදු වුණේ කාගේ අතින්ද කියන කාරණය පිළිබඳව අපට දැනගන්න ලැබෙයි. ඒ අනුව ඉදිරියේදී මෙවැනි සිද්ධීන් සිදු නොවීම සඳහා වග බලා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව මම මේ සභාවට කියන්න කැමතියි. ඒ වගේම මම ඉතාමත්ම කනගාටු වෙනවා ගරු නියෝජ්‍ය කථානායකතුමනි මේ රටේ මාධ්‍ය සංස්කෘතිය පිළිබඳව. අද මාධ්‍යට උවමලා වෙලා තියෙන මොන හරි සිද්ධියක් වුණාම ඒක කොහේ හරි අයිනකට දේශපාලකයේ පටලවා ගන්න. ගරු අග්‍රාමාත්‍යතුමා වෙනම පර්යන්තයකින් නංගියේ. එතුමා ඒ පැත්තට ආයෙවත් නැහැ. මම හිටියේ මේ පර්යන්තේම වෙනම කොටසකට. නමුත් අවසානයේදී මුලින්ම අගමැතිතුමාට මඩ ගැහුවා ඊට පස්සේ මට මඩ ගැහුවා. මේ විදිහට මේ නිසා තමයි අපට ඇත්තෙන්ම අර මාධ්‍ය නියාමන පනතක් අවශ්‍ය වෙලා තියෙන්නේ. මොකද මේ විදිහට මාධ්‍ය වල්බූරු විදිහට හැසිරෙනකොට අපි කියන්නේ අපේ වැරදි පෙන්ලා දෙන්න. ආයතන වැරදි පෙන්ලා දෙන්න. නමුත් අවසානයේදී ප්‍රවෘත්ති මැනිෆැක්චර් කරන්න එපා. ප්‍රවෘත්ති හදන්න එපා. තියෙන ප්‍රවෘත්තිය නිසි ලෙස විකාශනය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ ගැන මම කනගාටු වෙනවා. ඒ සමහර මාධ්‍ය ආයතන වලින් වගකීමක් නොමැතිව මේ කරපු දේ තුලින් මේක රටට ඇති වෙච්ච අපකීර්තියට වුන් වග කියන්නට ඕන. ඊළඟට ගරු විශේෂයට අපි ආවොත් ගරු නියෝජ්‍ය කථානායකතුමනි මේ ගුවන් සේවා අංශයෙන් තියෙන නියෝග දෙකක් තියෙනවා. එක නියෝගයක් තමයි ඔබතුමා දන්නවා විශේෂයෙන්ම කොවිඩ් වසංගතය නිසා ලංකාවට පැමිණ සංචාරකයන්ගේ ප්‍රමාණය පමණක් නෙවෙයි මුළු ලෝකෙම ගුවන් සංසරණය අඩු වුණා. ගුවන් සංසරණය අඩු වුණායින් පස්සේ ගුවන් යාන පැමිණීම අඩු වුණා. නමුත් මේ ගුවන් යාන ගෙන්වා ගැනීම සඳහා අපි යම් ආකාරයක ඉන්සෙන්ටිව් එකක් අපි යම් ආකාරයක දිවිගැන්වීමක් අපි දෙන්නට ඕන. මේ පිළිබඳව අපි ගුවන්යානා සමාගම් එක කතා කරපු අවස්ථාවේදී උන් කිව්වා ගුවන්යානාවක් ගොඩ බහිනකොට ගුවන්යානාවක් පිට වෙනකොට මේ එයාපෝට් එකට ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය ඒ ලෑන්ඩින් චාර්ජස් අඩු කරන්න කියලා. මේ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ අපි කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන ගුවන්යානා සඳහා අය කරන ලෑන්ඩින් චාර්ජස් පළවෙනි අවුරුද්දකට 50%කින් අඩු කරන්න අපි එකඟ වුණා. ඒ වගේම අපට අවශ්‍ය වුණා මත්තල ගුවන්තොටුපළට වැඩි ගුවන්යානා ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට. ඒ සඳහා අපි අවුරුදු 4ක කාල සීමාවක් පළවෙනි අවුරුද්දේ 100%ක් ගාස්තු අතාරින්නත් දෙවෙනි අවුරුද්දේ 50%ක් ඊළඟ අවුරුද්දේ 25%ක් යනාදී ආකාරයකින් ස්ටැගර්ඩ් බේසිස් මේ විදිහට අපි සැලසුම් කරා මේවා අය කර ගැනීම පිළිබඳව. ඊට අදාළ නියෝගය තමයි පළවෙනි නියෝගය හැටියට අපි අද අනුමැති සඳහා ඉන්නේ. මොකද මේ අපේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අපට වැඩි වැඩියෙන් ගුවන් යාන ආකර්ෂණය කරගන්න අපට අවශ්‍යයි. ඊළඟට ඊළඟ නියෝගය තමයි අපි දැන් දන්නවා සංචාරකයන්ගේ පැමිණීමත් සමගම අපි විශේෂයෙන්ම හෙලිපෑඩ්ස් හෙලිකොප්ටර්ස් වලින් යෑම ඒ වගේම ජලාශ්‍රිත ජලාශයන් මත ගුවන් යානා බැසවීම මේ පිළිබඳව අයිකාව් ජාත්‍යන්තර ගුවන් සේවා ආරක්ෂණ සංවිධානයේ නීති රීති හා රෙගුලාසි තියෙනවා. අපිට ඕන තැනකට ගිහිලා අපිට ගොඩ බාන්න බෑ යානයක්. ඒ සඳහා අවශ්‍ය රෙගුලාසි අපි සකස් කළා. ඒ රෙගුලාසි මාලාව තමයි දෙවෙනි නියෝගයේ සඳහන් වෙන්නේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමේ ඊළඟ නියෝග සියල්ලම විශේෂයෙන්ම නාවික පනත යටතේ අපේ ඔබතුමා දන්නවා 1971 අංක 52 දරන වෙළඳ නැව් පනත යටතේ පවත්වන නියෝග. වෙළඳ නැව් පනත විශේෂයෙන්ම සකස් වෙලා තියෙන්නේ ජාත්‍යන්තර සමෘද්ධීය සංවිධානය IMO ඒ ලංකාවේ කේන්ද්‍රස්ථානයේ වශයෙන් තියෙන්නේ අපේ වෙළඳ නාවික ලේකම් කාර්යාලය. මෙතනින් තමයි නැව් ගමනාගමනය නාවිකයින් බලපත්‍ර ලබාදීම නැව්වලින් භාණ්ඩ ගොඩ බෑම මේ පිළිබඳ මීට අදාළ සියලු කරුණු නියාමනය වෙන්නේ වෙළඳ නාවික ලේකම් කාර්යාලය. වෙළඳ නාවික ලේකම් කාර්යාලය මගින් ජාත්‍යන්තර අපි සමුද්‍රීය සංවිධානයේ IMO එකේ අපි පාර්ශ්වකාරයෙක්. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අයිකාවෝ එකෙන් අපි ගුවන් සේවාව පිළිබඳව බැඳීමක් තියෙනා වගේම සමුද්‍රීය සේවාවන් පිළිබඳව IMO එක ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය සමග අපි ගිවිසුම් ගණනාවක් අත්සන් කළා තියෙනවා. අපි හුඟක් බයිලැටරල් එග්‍රීමන්ට්ස් අපි අත්සන් කළා තියෙනවා. ඒ අනුව මේ නාවික ක්ෂේත්‍රය පිළිබඳව අවශ්‍ය වූ රෙගුලාසි තමයි ඉතුරු රෙගුලාසි ටික. මේ රෙගුලාසි වල ස්වභාවය මොකද්ද කිව්වොත් එහෙම දැන් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය නැවක් යම් යාත්‍රාවක් යාත්‍රා කිරීම සඳහා අවසරය දෙන්නේ ඒ යම් ප්‍රමිතියකට අනුව ඒ නැව සකස් වෙලා තිබුණොත් පමණයි. ඒ නැවේ බර ඒ නැවේ අනිකුත් යන්ත්‍ර සූත්‍රවල ප්‍රමාණය නැවේ ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට ගත හැකි පියවර කියන මේ කරුණු කාර්මික කරුණු රාශියක් පිළිබඳව ජාත්‍යන්තර සමෘද්ධීය සංවිධානය නීති රීති මාලාවන් සකස් කරලා තිනවා. නමුත් ඒවා ලංකාවට බලපාන ආකාරයට අපි අපේ නීති පද්ධතියට එකතු කරගත යුතුයි. ඒ එකතු කර ගැනීම තමයි කරන්නේ. ඒ කියන්නේ ලංකාවේ වරායකට නැවක් එනවා නම් ලංකාවේ මුහුදු තීරයට නැවක් එනවා නම් ඒ නැව මේ කියන ප්‍රමිතීන්ට අනුව සකස්සුණු නැවක් බවට පත්වෙන්නට ඕන. ඒ එක නීති පද්ධති ප්‍රමාණයක්. අනිත් එක විශේෂයෙන්ම නැවේ නාවිකයන්ගේ ගුණාත්මක භාවය පිළිබඳව නාවිකයෝ හැටියට ඕන කෙනෙක්ව පත් කරගන්න බෑ. ඕන කෙනෙකුට කැප්ටන් කමක් දෙන්න හරි ඉංජිනේරු කමක් දෙන්න හරි නැවකට නගන්න හරි පුළුවන් කමක් නැහැ. මේ පිළිබඳව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලෝකයේ පිළිගත් මට්ටම් ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. ඒ අනුව තමයි මේ කරන්න ඕන. ඒ සඳහා වුණු නීති රීති මාලාවන් තමයි මේ නියෝගවලින් අපි ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ නිසා ලංකාවෙන් නැවකට කෙනෙක් යනවනම්, නැවක සේවයට යනවනම් අපේ නාවික ලේකම් කාර්යාලය මගින් පරීක්ෂා කරලා බලනවා මේ කියන නීති රීතිවලට අනුව මොහු පුහුණුවක් ලැබලා තියෙනවද, මොහුට මේ ක්‍රියා කලාපවල යෙදෙන්නට පුළුවන්ද, ඒ සඳහා අවශ්‍ය ශාරීරික සෞඛ්‍ය හා මානසික ආග්‍රතාවය තියෙනවද කියන කාරණය. ඒට අදාළ වූ රෙගුලාසි මාලාවක් මෙහි තියෙනවා. ඊළඟට සිදුවන දේ තමයි ඔවුන්ගේ වෘත්තීමය සුරක්ෂිතතාවය. ඒ කියන්නේ තුට්ටුවට දෙකට වැඩ ගන්න බෑ නැවකට යනවා. ඒ සඳහා අන්තර්ජාතික වශයෙන් ගෙවිය යුතු ගෙවීමක් තියෙනවා. ඒ ගෙවීම ගෙවන්නට ඕන. ඒ සඳහා අපි සහතික වෙන්නට ඕන අපේ නාවික ලේකම් කාර්යාලය ලංකාවෙන් සීෆයාරස්ල හැටියට මූඳු මේ විශේෂේත්‍රයේ නැවක සේවය කිරීමට යන අයට ඒ නිසි වැටුප, ඒ විශේෂයෙන්ම ආරක්ෂාව, ඒ වගේම ඔවුන්ගේ ලිවිං කන්ඩිෂන්ස්, ඔවුන් නැව ඇතුළේ වුණත් ඔවුන් ගත කරන කාලය තුළදී ඔවුන්ට සුදුසු පරිසරයක් ඒ නැව තුළ නිර්මාණය කළ දෙන්න ඕනි. ඔවුන්ගේ සැප පහසුකම් ඇතුව ඒ සඳහා යම් යම් පිළිගත් පිළිවෙතක් තියෙනවා, ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒවට අදාළව තමයි මේ රෙගුලාසි අපි පනවලා තියෙන්නේ. ඒ අන්තර්ජාතික රෙගුලාසි මට්ටම හා සමානුපාතික වන විදිහට. ඉතින් ඒ නිසා මෙය අපේ නාවිකයන්ගේ ආරක්ෂාවට, ඒ වගේම නාවික ක්ෂේත්‍රයේ රැකියාවල් ලබන අයගේ ඔවුන්ගේ රැකියා සුරක්ෂිත භාවය හා වෘත්තීය සුරක්ෂිත භාවය රැකෙන ආකාරයට ඒ නීති පද්ධතියක් සකස් කිරීම තමයි මෙයින් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කරුණු ගැන කියන අතරම විශේෂයෙන්ම ගුවන් හා නාවික ක්ෂේත්‍රයන්හි අපි ලබාගෙන තියෙන මේ අභියෝගමත් අභියෝගාත්මක කාල සීමාව තුළදී අපි සුවිශේෂී ප්‍රගතියක් ලබාගෙන තියෙනවා. විශේෂයෙන්ම කොළඹ වරාය ගත්තොත්, කොළඹ වරායේ අපි විශේෂයෙන්ම ට්‍රාන්ස්ෂිප්මන්ට් කන්ටේනර්ස් අපි දැන් ගතානුගතික වරායක තත්ත්වයකින් වෙනස් වෙලා, ඉස්සර කොළඹ වරාය තිබුණේ ලංකාවට ආනයනය කරන යුදුත් ලංකාවෙන් අපනයනය කරන යුදුත් රට යවන්න පමණයි. දැන් අද අපි කන්ටේනර් මිලියන 8.5ක් බංග්ලාදේශයේ, ඉන්දියාව ඇතුළු මේ රීජන් එකේ ඒවා අපි මාරු කරනවා. ලොකු නැවලින් පොඩි නැවලට මාරු කරනවා, පොඩි නැවලින් ලොකු නැවලට මාරු කරනවා. මේක තමයි දැන් වරායවල් වල තියෙන අලුත්ම ව්‍යාපාරය. ඉතින් දැන් අපි මේන් විශාල කොළඹ වරායට විශාල ආදායමක් ලැබෙන මාර්ගයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපි මේ වඩාත් ප්‍රචලිත කිරීම සඳහා අපේ ටාගට් එක මේක කන්ටේනර් 8.5 million, ඒක අපි 15 million, මිලියන 15ක් දක්වා අපි වැඩි කරගෙන ගන්න ඕනේ ඉදිරි අවුරුදු 2-3 ඇතුළතදී. ඒ සඳහා දැන්ට අපි නැගෙනහිර පරියන්තය අපේ මුදල් වලින් අපි දැන් හදාගෙන යනවා. ජයා ටර්මිනල් එක ඒකත් වැඩි දියුණු කරගෙන යනවා. ඊට අමතරව අපි අදානි සමාගමට ශ්‍රී ලාංකික දැන් සමග එකතු වෙලා ඒ ටර්මිනල් එක කරන්න අවසර දීලා දැන් ඒ වැඩ කටයුතු කරනවා. මේ ටික කරුණාම විශේෂයෙන්ම නාවික ක්ෂේත්‍රයේ තුල අපේ වරාය වඩාත් ඉඩ පහසුකම් තියෙන කන්ටේනර් මිලියන 1.15 ඉක්මවා යන්නට පුළුවන් වරාය බවට පත් වෙනවා. අපි ඊට පස්සේ මොකද කරන්නේ? ඒ සඳහා විශේෂයෙන්ම අපේ දුර දක්නා වැඩපිළිවෙලක් තියෙනවා. ඒ තමයි නෝත් පෝර්ට් ඩිවලොප්මන්ට්. වරායට උතුරෙන් තවත් ටර්මිනල් 4-5ක් හදන්න පුළුවන් විදිහට ඒ සඳහා අපි ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර ලබාගෙන දැනට ශක්්‍යතා අධ්‍යයනය කරන නියෝජ්‍ය කතානායකතුම අපි අවසන් කරලා තියෙනවා. ඒ අනුව අපිට මේ වරාය සම්පූර්ණයෙන්ම පිරුණු වරායක් බවට පත් වුණාම, ඉඩකඩ මදි වුණාම අපි නෝත් පෝර්ට් ඩිවලොප්මන්ට් එකට අපි යන්නට ඕන. එහි ගිහිල්ලා ඒ ටික අපි හදා ගැනීම සඳහා දැන් ඒ සැලසුම් සියල්ල හදලා තිනවා. ඒ සමගම වරායට පැමිණෙන දැන් මම ඉතාම සතුටුයි මම කියන්න ඔබතුමාට පෞගිය කාල මාස දෙක තුන ඇතුළතදී අපි අලුත් shipping lines 4කට 5කට වැඩි කොළඹ වරාය හරහා යාමට අවශ්‍ය ඒ කටයුතු සලසා දුන්නා. ඔවුන් ඉතාම සතුටින් කොළඹ වරායට පැමිණියා. ඉතින් ඔවුන් විශාල විශ්වාසයක් තියෙනවා කොළඹ වරාය පිළිබඳව. එකම එක අවිශ්වාසයක් තියෙනවා අප කොළඹ වරාය පිළිබඳව. ඒ තමයි විශේෂයෙන්ම මේ ට්‍රේඩ් යුනියන් ඇක්ෂන්. ඒ කියන්නේ මේ අපේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් පිළිබඳව තුමලා හැම වෙලාවෙම අහන්නේ මේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් පිළිබඳව ඔබතුමාට දෙන්න පුළුවන් සහතිකය මොකද්ද? ඔබ විශේෂයෙන්ම අරගලයේ අවස්ථාවේදී නැව් 17ක් හැරලා ගියා. මම බොහෝම අමාරුවෙන් මමත් අපේ වරාය සභාපතිතුමා ඇතුළු නිලධාරි මණ්ඩලය ලෝකෙ වටේටම කතා කළා. දැන් මම ඊයේ පෙරේදා ගියා චීනය, ඊළඟට ගියා සිංගප්පූරුව. මෙයාට ගිහලා කිව්වා ආය අරගල එන්නේ නැහැ, ආය මෙහෙම වෙන්නේ නැහැ, බය වෙන්න එපා, අපේ වරාය සුරක්ෂිත වරායක්. දැන් අපි ඒ සඳහා අපි තවත් සුවිශේෂ වූ ක්‍රියාමාර්ගයක් ගන්නවා. මොකද ලෝකයේ දියුණු වරායවල හුඟක අද තියෙන්නේ ඕටෝමේෂන්. ඒ කියන්නේ යාන්ත්‍ර සූත්‍ර මාර්ගයෙන් මිනිස් බලය අඩුයි. අද කන්ටේනර් එකක් එක ලොකු නැවක ඉඳන් පොඩි නැවට බාණ්ඩ අපිට වෙනම ක්‍රමවේද ඕටෝමේෂන් වලට යන්න පුළුවන්. දැන් අපි ඒ තත්ත්වයට ගෙනීමට අපි මේ වරාය නවීන වරායක් බවට පත් කරලා ඒ තත්ත්වයට මම විශේෂයෙන්ම පසුගියදා සිංගප්පූරු සංචාරයේ සිංගප්පූරු රජයේ මට විශේෂයෙන්ම සිංගප්පූරු වරායේ කරන වැඩකටයුතු පිළිබඳව දැක බලා ගැනීමට අවස්ථාවක් සලසා දුන්නා. ඉතින් ඒ ලැබෙන අත්දැකීම් අනුව අපි අපේ වරාය වඩාත් කාර්යක්ෂම වරායක් බවට අපි පත් කරගන්න ඕනේ. මොකද නැවක් එනකොට මේ නැව හුඟක් වෙලාවක් අපේ වරාය හඳවා ගන්න නැතුව ඉක්මනට කන්ටේනර් ටික බාලා ගෙනියන කන්ටේනර් ටික පටවලා ඉක්මනට යවපු තරමට තමයි අපිට වැඩි වැඩියෙන් නැව ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ. මේ සඳහා විශේෂයෙන්ම අපේ වැඩ කරන ජනතාවගේ සහයෝගය අපිට අත්‍යවශ්‍යයි. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ වැඩ කරන ජනතාවත් වරාය ගුවන් තුටුපළවල මේ හැම තැන්වලම මේ අය මේ පිළිබඳව ගැඹුරු හැඟීමකින් යුතුව ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය ඒ සහයෝගය ඔවුන් අපට ලබා දෙයි කියලා. ඊළඟට විශේෂයෙන්ම ගුවන් තුටුපළවල පිළිගඳ ගත්තොත් එහෙම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා දන්නවා අපේ සංචාරක ව්‍යාපාරයේ අඩපණ වුණා කොරෝනා සිද්ධියත් එක්කම. ඊට පස්සේ ටිකක් ඒකෙන් හරියට හැදීගෙන එනකොට අරගලයත් එක්ක තවත් අඩපණ වුණා. දැන් අපි සියල්ල අභිබවා දැනට අපිට පැසෙන්ජර්ස් අපිට මගින් 15,000ක් පමණ ලංකාවට දිනකට ගෙන ඒමට පුළුවන් වෙලා තියෙනවා. නමුත් අපේ ටාගට් එක 25,000 වෙන්න උන අඩු තරමේ. දැන් ඒක අපි ටිකෙන් ටික වැඩි කරලා තියෙනවා. පසුගියදා තුර්කිෂ් එයාලයින්ස් තුර්කිය තානාපතිමේ ඇවිල්ලා මාව හමුණා. ඇවිල්ලා මං අවසර දුන්නා ඉස්තාන්බුල් ඉඳන් කෙලින්ම ලංකාවට ඔවුන්ට ගුවන් ගමන් ගේන්න ඕන කියලා මං වහාම අවසරය දුන්නා. දැන් තව මාසයක් දැක්වති එහෙන් එනවා. ඊළඟට ඉරානයේ මහන්නයා ඒ අයට ලංකාවට එන්න ඕන කියලා කිව්වා. ඒ පිළිබඳ යම් යම් ගැටලු හා ප්‍රශ්න ටිකක් තිබුණා, ඒවා නිරාකරණය කරන අපි ඒකට අවසර දුන්නා. ඊළඟට ඊශ්‍රායල් එයාලයින්ස් ලංකාවට එන්න ඕන කියලා කිව්වා. නමුත් ඊශ්‍රායල් එයාලනීමේදී අපේ පොඩි පොඩි මත ගැටුණු තිබුණා. ඔවුන් තමන්ගේ ගුවන් යානය තුළ විශේෂයෙන්ම අවිගත් සෙබළුන් දෙනි තිසුන්ගෙන ගේනවා. ඒ පිළිබඳව අපේ ආරක්ෂකන් අතර යම් යම් ප්‍රශ්නයක් තිබුණා. නමුත් අතිකරු ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඒකත් අපි දැන් විසඳාගෙන ඉන්දියාවේ ඔවුන්ට ලබා දෙන ඒ පහසුකම් අනුව දැන් එකඟ වෙලා තිනවා ඊශ්‍රායල් එයාලයින්සුත් ලංකාවට පැමිණෙන්නට. ඒ වගේම රුසියාවේ දැන් එයාලා ගුවන් සේවාව දැන් පැමිණෙනවා මත්තලට, විශේෂයෙන්ම දකුණු ප්‍රදේශයේ හම්බන්තොට, ඒ වගේම ගාල්ල, හික්කඩුව මේ තැන්වල අද ටුවරිස් හෝටල් පිරිලා තියෙන්නේ. අපිට මේ මත්තල ගුවන් තොටුපළට ඒ ගුවන් යානා ගෙනල්ලා අපිට සංචාරකයෝ ගෙනීමට පුළුවන් වුණු නිසා. ඒ වගේම විශේෂයෙන්ම අපේ උතුරේ ජනතාව කාලයක් තිස්සේ ඉල්ලා හිටියා ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර උන්ගේ පලාලි ගුවන් තොටුපළ සකස් කළ දෙන්න කියලා. මං ඒක සකස් කළ දුන්නා. දැනට සියවෙනි ෆ්ලයිට් එක ගුවන් ගමන මේ මාසේ 7 ඉඳා එනවා. ඒ වෙනකොට දැනට ගුවන් වාර 100ක් කරලා තියෙනවා. මං එලායන්සියා වලින් විශේෂයෙන්ම ඉන්දියානු තානාපතිතුමත් කැඳවලා ඉල්ලා සිටියා. දැනට ඉන්නේ සුමානෙකට දවස් 4යි. මේක දවස් 7කට වැඩි කළා. ඒ ගුවන් යානේම රත්මලාන ගුවන් තොටුපළටත් ගේන්න කියලා. පුළුවන් නම් මත්තලටත් ගෙනියන්න කියලා. ඒ නිසා අපි දැන් සාකච්ඡා පවත්වාගෙන යනවා. මේ ගුවන් තොටුපළට දැනට ගෙන්න ඉන්නට පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආසන 60 මගී යානාවන් පමණයි. මොකද අපි රන්වේ එක දිග මදි. ඒ සඳහා දැනට අපි වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. ඉන්දියාවේ මුතුම් ආධාරයක් අපිට ලබා දෙයි. අපේ මුදලුත් දාලා මේ රන්වේ එක දික් කළා. මීට A320 වගේ ගුවන් යානා ගෙනීමට පුළුවන් වෙන ආකාරයට අපි ඒ ගුවන් තොටුපළ සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්
නායකතුමනි, මං හිතන්නේ ඔබතුමා පිළිගන්නවා ඇති 80 දශකයේ ශ්‍රී ලංකාවේ වරාය 123 වැනි ස්ථානයේ තිබුණේ ලෝකේ වරායවල් අතරින්. ලලිත් ඇතුළත් මුදලි මැතිතුමාට පින් සිද්ධ වෙන්න ඒක 27 වැනි ස්ථානයට හදලා ගත්තා. ඔබ නියෝජනය කරන කඳවුර වුණ මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ රාජපක්ෂ කණ්ඩායමේ ඔබතුමන්ට පර්යාන්ත 3ක්ද දුන්නා පෞද්ගලික අංශවල. චීනයට දුන්නා, ඉන්දියාවට එකක් දීලා තියෙනවා, තව ජෝන් කීල්ස් එකට දුන්නා. හැබැයි වරාය කාර්යක්ෂමතාවෙන් දියුණු වුණේ නැහැ. දැන් අපි පෞද්ගලික අංශයේ ආයෝජනය වැදගත් බව පිළිගන්නවා. හැබැයි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. දැන් ළඟදීත් දැන් වෘත්තීය සමිති ගැන කතා කරන්නේ. වෘත්තීය සමිති පැමිණිලි කරලා එරන් වික්‍රමරත්න මැතිතුමා මේ සභාව තුළ ප්‍රශ්නයක් ඇති කරලා ගරු ඇමතිතුමනි අර අක්කර 14ක් ලොජිස්ටික් සෙන්ටර් එකකට දුන්නා. හැබැයි ඒකේ ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කරේ නැති බව වෘත්තීය සමිති චෝදනා කරනවා. ඒ වගේම මේ විදේශ සමාගමට අඩු බදු අය කිරීමක් කරලා ඒ වගේම ඒ අයගේ සේවකයන්ට අවුරුදු ගණනාවක බදු සහනක් දීලා තියෙනවා. ලංකාවේ මිනිසුන්ට බදු අය කරනවා, වැඩ කරන මිනිසුන්ටත් බදු අය කරනවා. හැබැයි චීනෙන් එන අයට බදු සහන දෙනවා. දැන් මේක අපිට තේරෙන්නේ නැහැ. ඉතින් මේවා කිසිම විනිවිදභාවයක් නැති වැඩපිළිවෙලක් යන බව පේනවා. ඉතින් මේකටත් ඔබතුමා උත්තරයක් දෙනවා නම්
වැදගත්. අනිවාර්යයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රටට ආයෝජකයන් ගෙන්නා ගන්නට පුළුවන් වන්නේ රටේ දේශපාලන ස්ථාවරය හරියට තිබ්බොත් පමණයි. ඒක අපි අත්දැකීමෙන් දන්නවා. දේශපාලන ස්ථාවර භාවයක් නැති අවස්ථාවකදී ආයෝජකයෝ අපේ ටර්ම්ස් වලට එන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලෝගේ ටර්ම්ස් වලට. නමුත් අපි ආයෝජනයන් ආරක්ෂා කරගන්නට ඕන. විශේ෷යෙන්ම ඒ ලොජිස්ටික් සෙන්ටර් එක පිළිබඳව
තම මිනිත්තු 3ක කාලයක්. ඔව්.
ඒ ලොජිස්ටික් සෙන්ටර් එක පිළිබඳව මෙතුමා ප්‍රශ්න කරා. ඩොලර් මිලියන 580ක ආයෝජනයක් එනවා. අපි ඒ පිටම ඉවැලියුේෂන් එකක් කරා. බලනකොට අපිට එහෙම පාඩුවක් වෙන්නේ නැහැ. අපිට ආයෝජකෙක් එනවා නම් ආයෝජකයා රස්තියාදු කරන්නේ නැතුව දැන් ඊළඟට අපි ඊළඟ අක්කර පහට අපි දැම්මා මේ පුවත්පත් දැම්මා අපි රට දැන්වීම දැම්මා කවුරුත් ආවේ නැහැ. ඒක එන ආයෝජකයා අපි කොහොම හරි බැඳගෙන මේ වැඩේ කරන්නට ඕනේ. ඒක අපේ අපි කරන බිස්නස් ඩිසිෂන් එකක්. ඒ නිසා ඒකෙන් අපිට කිසිම අලාභයක් නැහැ. මේ තියෙන තත්ත්වය අනුව අපිට ආයෝජනය ඇවිල්ලා තියෙනවා. නමුත් වෘත්තීය සමිති වලට ඕනේ මේවා ඔක්කොම ආණ්ඩුවෙන් ගෙනියන්න. ඒ ප්‍රතිපත්තියට අපි එකඟ නැහැ. වෘත්තීය සමිති කියන්නේ මේ ඔක්කොම ආණ්ඩුවෙන් තියන්න පුද්ගලික අය එපා, පුද්ගලිකව අයින් කරන්න. එවැනි තත්ත්වයකට ගිහිලා තමයි අපි මේ රට මේ තත්ත්වයට පත් වුණේ. අනිතික ඔබතුමා කියන මම මේ පිළ නියෝජනය කරා. මම කොයි පිළයක්වත් නියෝජනය කරන කෙනෙක් නෙවෙයි. මම මගේ පිළ නියෝජනය කරන කෙනෙක්. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. උසාවි නඩු තීන්දුවකින් මාව නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය සභාපතියට ප්‍රතිස්ථාපනය කළා තියෙනවා. ඒ නිසා එවැනි ප්‍රශ්නයක් නෙවෙයි. මම මේ රජයට එකතු වුණේ පිලක් නියෝජනය කරන්න නෙවෙයි, මේ රට ගොඩ ගැනීමේ කාර්යයට දෙන්න පුළුවන් වැඩිම ශක්තිය ලබා දෙන්න. ඒ නිසා මේ ක්ෂේත්‍රයන් තුල දෙන්න පුළුවන් වැඩිම සහයෝගය ලබා දෙනවා. ඉතාම ප්‍රායෝගික තීන්දු ගන්නවා. මං හිතනවා ඔබතුමාට තව ටික කාලයක් යනකොට පෙනෙයි මේ ක්ෂේත්‍රයේ දැන් විශේෂ ඔබතුමා කිව්වා වරායේ කාර්යක්ෂමතාවය. ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. අපේ පෝර්ට් කොමියුනිටි සිස්ටම් එකක් නැහැ. අද ඩොකියුමන්ට්ස් 22ක් තැන් 22කට යන්න ඕනේ. වෙන රටවල් එහෙම නැහැ. හැබැයි මේකට වරායේ හුඟක් අය ක්‍රේගිව අය සමහර අය කැමති නැහැ. ඉමිග්‍රේෂන් එකේ අය කැමති නැහැ. ඒ නිසා මේ තත්ත්වය වෙනස් කළා. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ තත්ත්වය වෙනස් කළා. පෝර්ට් කොමියුනිටි සිස්ටම් එකක් ගෙනල්ලා ළඟට යන්නේ නැතුව ඔෆිස් එකේ ඉඳන් ඒවා ඔක්කොම ළඟට ගියාමනේ ඔක්කොම අනිත් ප්‍රශ්න ඇති වෙන්නේ. ඇති කරන ඕන පෝර්ට් කොමියුනිටි සිස්ටම් එක දැන් අපි වැඩ කටයුතු කරගෙන යනවා. මේ එන වර්ෂයේ වෙනකොට ඒ පෝර්ට් කොමියුනිටි සිස්ටම් එකත් අපි කොළඹ වරායට ගෙනෙන බව ප්‍රකාශ කරමින් මගේ කාලය මම විනාඩි 15ක් විතර වෙන් තියනවා. ඔබතුමාලා අහන වෙන ප්‍රශ්න තියුණා නම් ඒවට උත්තර දෙන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මහත්මනි. ගරු 37 නායක මහත්මයා ඔබතුමාට මිනිත්තු 13ක කාලය.
15ක්.
ඒව දැන් සංසෝධනය
කර ගරු නියෝජක කතානායකතුමනි, අද මේ සාකච්ඡා කරන කාරණයට ප්‍රවේශ වෙන්න පෙර මම කැමති විශේෂයෙන්ම සඳහන් කරන්න මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී ATS පුෂ්පකුමාර මහතා දශක 4ක් වසර 40ක කාලයක් සේවා කාලය සම්පූර්ණ කරලා 8 වෙනිදා විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා. මම 1989 මුලින්ම පාර්ලිමේන්තුවට එන අවස්ථාවේ තමයි ඔය පුෂ්පකුමාර මහත්මයා අඳුනගත්තේ. මම දැක්කා ඔහු කාර්යක්ෂමව මේ පාර්ලිමේන්තුව වෙනුවෙන් මහා විශාල වැඩ කොටසක් කරලා තියෙන කෙනෙක්. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛන සකස් කිරීම, ඒ වගේම පාර්ලිමේන්තුවේ වේතධාරීතුමාගේ උපදේශපති සභා ගර්භයේ ආසන සැලසුම් සකස් කිරීම, ඒ වගේම නිල උත්සව සංවිධානය කිරීම ආදී මහා කටයුතු ගොඩක් ඔහු අතින් සිදු වෙලා තිබෙනවා. ඒ එක්කම පාර්ලිමේන්තු සේවක සංගමයේ ආරම්භ කිරීමේ පුරෝගාමියෙක් ලෙසත් ඒ ලේකම්වරයාසත් අවුරුදු 13කට වැඩි කාලයක් ඔහු සේවය කරලා තිබෙනවා. එසේ ඔහු දිනා දුන්නු වරප්‍රසාද සේවකයන් වෙනුවෙන් අතිවිශාලයි. එසේ මම හිතනවා මේ මොහොතේ ATS පුෂ්පකුමාර මහත්මයාට අපි කාගෙත් සුබපැතුම් එක් කරන්න ඔහු දශක 4කට අධික කාලයක් මේ පාර්ලිමේන්තුව වෙනුවෙන් විශාල විශිෂ්ට සේවාවක් ඉටු කරලා තිබෙනවා. ඒ ගැන අපේ ගෞරවය මේ මොහොතේ සඳහන් කරන්න කැමතියි කියලා මම කියන්න කැමතියි. ඒත් එක්කම අද මේ සාකච්ඡා කරන විෂයන් අතර මම හිතනවා මේ ඊයේ පෙරේදා මුණ දුන්නු බරපතලම කාරණාව තමයි අජාන් බ්‍රහ්මවන්ත ස්වාමීන් වහන්සේගේ ඒ සිදුවීම. මම එකක් ස්තුති කරන අමතුමාට, මොකද ඒ වෙනතුරුම මේ සිද්ධිය ගැන නිදහසට කරුණු කියන්න ගියා මිසක අඩුගානේ මේ වරද පිළිගත්තේ නැහැ. උන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරේ ආගමික නායකයෙක් හැටියට. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි තමයි ප්‍රභු පරියන්තෙන් උන්වහන්සේ ගියේ. උන්වහන්සේ ඉල්ලලා නෙවෙයි. එතකොට අජාන් බ්‍රහ්මවන්ත ස්වාමීන් වහන්සේ ඒ ප්‍රභු පරියන්තෙන් ගුවන්ගත වීමට ආණ්ඩුවම නැත්නම් ජනාධිපතිවරයාම උපදෙස් දීලා ඒ අනුව ඒ පහසුකම් ලබා ගන්නට ගියාම උන්වහන්සේගේ ගුවන් යානය නිශ්චිත පරිදි යොමු කරන්න බැරි වුණා කියන කාරණාව ලොකු වරදක්. මමත් හිතනවා ඔබතුමා කිව්වාගේ ඔකට දේශපාලඥයෝ ගාව ගන්න ඕන නැහැ. හැබැයි ප්‍රශ්න තියෙන්නේ තන නෙමෙයි. නිලධාරීන් අතින් සිදුවන මේ වරද නිවැරදි කරන්න අඩුගානේ සමාව අයද සිටීම කරන්නවත් තිබුණා. අද ඔබතුමා ඒ ගැන ඒ කටයුත්ත කළා. නමුත් මම කියන්නේ මම ඊයේ රාත්‍රියේ දැක්කා ගුවන් සේවා හා ගුවන් තොටුපළ සේවා අධිකාරී සභාවතුමා මේක නිවැරදි කිරීම වෙනුවට නිදහසට කරුණු කියනවා. ඒක ගැළපෙන්නේ නැහැ. මොකද මේ ස්වාමීන් වහන්සේ කියන්නේ ලෝක පූජිත ආගමික නායකයෙක්. උන්වහන්සේ මමත් මුණ ගැහිලා තිබෙනවා එක්තරා අවස්ථාවක ඕස්ට්‍රේලියාවේදී. නමුත් මම කියන්නේ උන්වහන්සේට ලොකු පිළිගැනීමක් තියෙනවා. මම දැක්කා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා උන්වහන්සේ දේශනාවකදී කියනවා ශ්‍රී ලංකාවේදී මට මෙන්න මේ තත්ත්වයකට මුණ දෙන්න සිදු වුණා. ඒත් එක්කම අවියාවිද ගත්ත ආරක්ෂකයන් හිටියා. ඒ කතාව උන්වහන්සේ සඳහන් කළා. නමුත් උන්වහන්සේ කිව්වේ මෙතෙන්දී මේ වැරද්ද සිදු වෙලා තිබෙන්නේ නොසලකිලි භාවය නිසා. ඇත්තටම අපි ගියාමත් ඒක වෙනවා. මමත් ওই පරයන්තේ වාඩිලිනකොට මම අහනවා අර ගුවන් යාන එන යන ලේඛන දිහා බලලා දැන් වෙලාව හරි නේද අපි යන්න කියලා. ඒත් ඒ වෙලාවට වෙනකන් සමහරලාට මතක නැතුව ඉන්නවා. කීප වතාවක් මතක් කරන්න ඕනේ. ඉතින් මෙහෙම දේවල් වෙනවා. ඉතින් ඒක නිසා මම ඉල්ලා සිටින්නේ එකක් මම කියන්න බලාපොරොත්තු වුණ දේ ඔබතුමා අතින් කියවුණා. ඒක තමයි අජාන් බ්‍රහ්මවංශ ස්වාමින් වහන්සේට අපේ ගුවන් තොටුපළදී කටුනායකදී සිදුවුනේ සිදුවීම් පිළිබඳව සමාව අයද සිටින කියන කාරණේ කියන්න හැදුවේ. මොකද උන්වහන්සේ ලෝකෙට දෙන පණිවිඩය අපිට ප්‍රතිරූපයට එච්චර හොඳ නෑ. ඒක නොවුනා නම් ඒ නිසා මම විශේෂයෙන්ම අපි ඒ ගැන කනගාටු ප්‍රකාශ කරනවා අජාන් බ්‍රහ්මවන්ත ස්වාමීන් වහන්සේට ඒ සිද්ධ වුණු සිදුවීම ගැන කියලා මම මේ වෙලාවේ සඳහන් කරන්න කැමතියි. ඒත් එක්කම දෙවෙනි කාරණේ තමයි විශේෂයෙන්ම මේ ඉදිරිපත් කළ තියෙන රෙගුලාසි පිළිබඳව අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ගුවන් තොටුපළයි වරායයි මේ රටේ ආර්ථික මර්මස්ථාන. එතකොට මේ ආර්ථික මර්මස්ථාන වැඩි දියුණු කිරීම තාමත් අත්‍යවශ්‍යයි. මේවායේ සේවාව ආදායම මේ සියල්ල ඕනෑම රටකට මම හිතනවා ඉතාමත් විශිෂ්ට තත්වයක තියාගන්නට ඕනේ. ඉතින් අපේ කොළඹ වරාය පිළිබඳව අර මතක් කරා වගේ අපි ටිකක් ඉස්සරහටම ආපු වරායක්. ඒ කිව්වේ ලොකු සංවර්ධනයක් අපිට සිදු වුණා ලලිත් ඇතුළත් මුදු දිවංගත වරාය හා නාවික අමාත්‍යතුමා කාලේ. එතුමා මේක ගැන අපේ ආසියාවේ හොඳම වරායක් බවට පරිවර්තනය කරන්න විශාල වැඩකොටසක් කළා. නමුත් අපි ඒක තව ඉස්සරහට ගෙනියන්න තිබෙනවා. මොකද අද නාවික ශේෂ්ත්‍රය හා ගුවන් සේවාව තමයි මේ ලෝකේ ආදායම් උත්පාදනය කරන මහා විශාලම කර්මාන්තය බවට පත් වෙලා තිබෙන්නේ. බරක් මම ඔබතුමා කිව්වා වගේ දුටුවා පැනමාවේ ඒ රට දුවන්නේ නාවික කර්මාන්තයෙන්. දැන් එහෙම රටවල් තිබෙනවා ලෝකේ. දැන් ඔය සුවස කැනල් එකෙන් බැලුවොත් ඒවා ඒ රටවල් වලට තියෙන ආදායම අතිවිශිෂ්ටයි. ඒ නිසා අපි වරාය ගැන මේ අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. මම විශ්වාස කරනවා දැන් ඔය මත්තල ගුවන් තොටුපළ ගැන ඔබතුමා සඳහන් කරපු කාරණේක වැඩි දියුණු කරන්න ඕනේ. ඒක ගැන මම හිතන්නේ සංචාරක ගුවන් තොටුපළක් හැටියට හරි ඒක වැඩි දියුණු කරමින් ප්‍රයෝජන ගන්න. දැන් ඒවා මහ පොළොවේ හදලා ඉවරයි. ඒකේ අඩුපාඩුව ගැන දෝෂාරෝපණය කරලා වැඩක් නැහැ. දැන් ඒවා අපේ වත්කම් බවට ආදායම් බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඒ නිසා මම විශ්වාස කරනවා ඔබතුමාට මේ සඳහා යම් ආකාරයක ක්‍රියාත්මක සාර්ථක වැඩපිළිවෙලට අවතීර්ණ වෙට හැකියාව ලැබෙයි කියලා. ඒත් එක්කම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පෙරේදා ජනාධිපතිතුමා නුවරඑළියේදී නීතිඥවරුන්ගේ සංගමයේ අමතලා ඒ කරපු කතාවේ මම දැක්ක කාරණා ගණනාවක් ප්‍රසසාගතයි. පළවෙනි එක තමයි එතුමා සඳහන් කරපු කාරණා අතර මේ පාර්ලිමේන්තුවේ සංයුතියේ නැත්නම් පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂවල ජනමතය ගැන එතුමා සඳහන් කරනවා. 150ක්වත් එක පක්ෂයකටවත් මේ රටේ ජනමතයක් නැහැ කියලා එතුමා කියනවා. එතුමා කොහොමද කියන්නේ? එතුමා කොහොමද දන්නේ? එතුමාට ජනමතයක් තිබුණේ නැති බව අපි දන්නවා පහුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණේ. හැබැයි එතුමාට කියන්න බෑ අනෙක් කිසිම දේශපාලන පක්ෂයකට ජනමතයක් නැහැ කියලා ජනමතයක් විමසන්න ඡන්දයක් නොපවත්වා. අපි ඉතාමත් කනගාටු වෙනවා. අපි ජනාධිපතිතුමාට අභියෝගයකුත් කරලා තිබෙනවා. ඒක තමයි ජනමතයක් විමසන්න උවමනාව එතුමාට තිබිය යුතුයි. විවස්ථාවේ හැටියට තියන්න තිබෙන පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණත් නොපවත්වා මේ වෙනකොටත් කල් දාලා තිබෙන්නේ. ඉතින් පළාත් පාලන මැතිවරණ තිබුණනම් කාගේ කාගේත් ජනමතය අපිට බලාගන්න තිබුණා. හැබැයි ඒක දැන් අනීතිකව කල් දාලා අවසන් කරලා තිබෙනවා. අපි කියන මේ ගැන අධිකරණ ක්‍රියාමාර්ග ගණනාවකුත් තිබෙනවා. ඒත් එක්කම විශේෂයෙන් එතුමට ලංකාවේ ජනතාවගේ ජනමතය කොහොමද කියලා දැනගන්න උවමනා නම් තියන්න තියෙන හොඳම මැතිවරණය මොකක්ද? ජනාධිපතිවරණය. ඉතින් ජනාධිපතිවරණය තියන්න උවමනා නම් ඒකට නීතිමය බාධාවක් තිබෙනවා නම් කලින් ජනාධිපතිවරණය තියන්න. ඒ වෙනුවනොත් අපි ලෑස්ති ජනාධිපතිවරයාට අවශ්‍ය නම් නීතිය වෙනස් කරලා හරි ජනාධිපතිවරණයකට යන්න අපි ඒකට අවස්ථාව දෙන ලෑස්ති කියලා අපේ පක්ෂේ නායකයා දැනත් ප්‍රකාශ කරලා තිබෙනවා. එහෙනම් අපි ජනමතය ගැන අපි එක තැනක ඉඳලා වීදුරු කූඩුවක ඉඳලා තර්ක විතර්ක කරන්න ඕනේ නැහැ. ජනමතය බලා ගන්න නම් මැතිවරණයක් වහාම තියන්න කියලා අපි සමග ජන බලවේගය හැටියට අභියෝග කරනවා. එකක් නවත්තු මැතිවරණය තියන්න පුළුවන් පළාත් පාලන මැතිවරණය. එහෙම නැත්නම් සුළු සංශෝධනයකින් පළාත් සභා මැතිවරණය ගේන්න පුළුවන්. එහෙම නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයට එන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි කියනවා ජනාධිපතිතුමාට ජනාධිපතිවරණයකට එන්න අපි ලෑස්ති නීතිය වෙනස් කරන්න කියලා. දැන් ජනාධිපතිවගේ හැම වෙලාවකම කතාවක් තමයි මම දැක්කේ අපි එකට එකතුලා වැඩ කරමු කියලා. එකට එකතුලා වැඩ කරන්නේ මොන පදනමකින්ද? අපි අහන්නේ මොන පදනමකින්ද අපි වැඩ කරන්නේ? අපිට ජනමතයක් නැහැ ආණ්ඩුවක් කරන්න. එහෙනම් අපි කියන්නේ මොකක්ද ජනාධිපතිතුමාට? අපි කියන්නේ ජනාධිපතිතුමාට එක මේක දෙයයි. එහෙනම් එකට එකතුලා වැඩ කරන්න නම් ඒකටත් හොඳම විසඳුම තමයි මැතිවරණයක් තියන්න. මැතිවරණකින් තේරිපත් වෙන ඕන කණ්ඩායමක් එක්ක එකට වැඩ කරන්න පුළුවන්. ඒක අනුත් ජනමතයක්. එහෙම නැතුව ආරාධනා කරලා ඇමතිකම් පෙන්න අඩග ගහ ඒවා පෙන්නමින් වරප්‍රසාද ලබා දෙනවයි කියලා ප්‍රතිඥා දෙමින් එකට එකතු කරන වැඩ කිරීම හෝ පක්ෂ කැඩීම නෙවෙයි ජනාධිපතිතුමා කළ යුතුව තිබෙන්නේ. ඒ සඳහා නියම ජනමතයේ විමසා බැලීම පමණයි කියලා අපි මේ වෙලාවේ කියන්න කැමතියි. දෙවැනි කාරණේ ජනාධිපතිතුමාගේ කතාවේ මම දැක්කා මේ අවස්ථාවේ ඡන්දයක් ලබා දීම සුදුසු නැහැ කියන කතාව කියනවා. ඒ කිව්වේ කාගේ ඉස්සරහද? ඒ කිව්වේ නීතිඥ සංගමේ සමුළුවක් ඉදිරියේ. කවුද එතන හිටියේ? එතන හිටියේ අග්‍රවිනිශ්චකාරතුමා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරතුමන්ලා, ඒ වගේම තවත් විනිශ්චකාරවරු විශාල ප්‍රමාණයක්, ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්, නීතිපද දෙපාර්තමේන්තුව, මේ වගේ විශාල පිරිසක් ඉන්න තැන තමයි ජනාධිපතිතුමා මේ කතාව කිව්වේ. මට හැඟෙන දේ එකේ වෙන කතාවක්. ඒ තමයි මේකෙන් ගම්මිය වෙන්නේ ඡන්දයක් තියන්න අවශ්‍ය නැහැ කියන එකෙන් මේ ඉස්සරහා විභාග වෙන නඩුවලටත් බලපෑමක් සිදු වෙනවා. ඒ කියන්නේ ජනාධිපතිතුමාගේ මතය සහ ජනාධිපතිතුමා ඒ සාකච්ඡා කරන අධිකරණයේ කතා සිදුවන විභාගවලටත් යම් ආකාරයක අනියම් මන්දමින් බාධාවන් සිදු කරනවායි කියලා මට පේනවා. ඇයි? දැන් බලන්න පළාත් පාලන මැතිවරණය පිළිබඳව අපි ගිය මාර්තු මාසේ පැවැත්වෙන්න නියමිතව තිබුණ මැතිවරණය ගැන අපි ඡන්ද පෙස්සම් කීපයක් ගියා අධිකරණයට. දැන් ඒ විභාග වෙන නඩු ගන්නවම දැන් මැයි දක්වාම ඇවිල්ලා විභාග වෙමින් තිබෙනවා. තාමත් ඒ පිළිබඳව තීන්දුවක් නැහැ. එතකොට දැන් එවැනි අවස්ථාවක ජනාධිපතිවරයා කියනවා නම් මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු පරිසරය නෙවෙයි තියෙන්නේ කියලා ඒක බරපතල ප්‍රකාශයක්. ඒක බරපතල ප්‍රකාශයක්. අපි කියනවා ඒක තාමත් වැරදි ක්‍රියාවක්. මොකද හේතුව ඒකෙන් අනියම් බලපෑමක් ඒ විභාගවන නඩුවලටත් සිදුවෙනවායි කියලා මම කියන්න කැමතියි. ඒ නිසා මේකෙන් අවසාන වශයෙන් මොකද වෙන්නේ? මේකේ අවසාන වශයෙන් මැතිවරණ සිටියම ඇකිලීමක් මේ කරන්නේ. එකක් කියනවා දේශපාලන පක්ෂවලට 150ක් ගන්න බෑ. අනිත් පැත්තෙන් කියනවා මැතිවරණයක් මේ වෙලාවේ වුමනා නැහැ කියලා. අනිත් පැත්තෙන් අපි අහනවා ඒකෙන් ජනාධිපතිතුමා අදහස් කරන්නේ මැතිවරණ සිටියම අකුලලා දාලා අනිත් පැත්තට රට පාලනය කරන්න අවසර ඉල්ලීමක්ද මේ කරන්නේ? මෙතනයි මේකේ තියෙන වැරද්ද. ඉතින් අපි කියනවා මේ රටේ මැතිවරණ කල් දාන්න කාටවත් අයිතියක් නැහැ. මැතිවරණ කල් දාන්න පුළුවන්නේ ප්‍රම දෙකකට විතරයි. එකක් පවතින විවස්ථාමය නීති රාමුව වෙනස් කරන්න ඕනේ. ඒක මේ පාර්ලිමේන්තුව 3-2 බලයකින් වෙනස් කරන්න ඕන කාරණාවක්. දෙවැනි එක තමයි ජනමත විචාරණයක් කියන්න ඕනේ. ජනමත විචාරණයක් නොතිය එහෙම දෙයක් කරන්න බෑ. එතකොට දැන් ඒ දෙකම නැතුව පුද්ගලයකට හෝ කණ්ඩායමකට හෝ පක්ෂයකට මේ රටේ මැතිවරණ වෙනස් කරන්න හෝ මැතිවරණ නොපවත්වා ඉන්න කිසිම අයිතියක් නැහැ. මොකද අධිකරණය ඒ වගේ මේ 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 ව්‍යවස්ථා දායකය විධායකය මේ තුනම තියෙනවා ස්වාධීනව. හැබැයි අද එසේ සිදු වෙන්නේ නැහැ කියලා කනගාටුවෙන් කියන්න ඕනේ. මොකද අපේ ව්‍යවස්ථාවෙන් මේ රටේ ජනතාවට දීලා තියෙන එකම අයිතිය මේ ඡන්ද අයිතිය විතරයි. අපි ওই ව්‍යවස්ථාවක් කරේ දෙයක් නේ මේක ජනතාවගේ ව්‍යවස්ථාව කියලා කිව්වත් ওই කතරේ ගහන එක අර වෙන මොකක්වත් නැහනේ. එතකොට ඒකත් යම් ආකාරයක මොකක් හරි විධායක බලය හෝ වෙනත් බලයක් පාවිච්චි කරලා උදුර ගන්න උත්සාහ කරනවා නම් ඒක දැඩි ලෙසම අපි හෙලා දැකිය යුතු කාරණාවක් කියලා මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. ඒ නිසා මට මතකයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතනවා ජනාධිපතිතුමා මේ අවස්ථාවේදී ඒ සමුළුවට නොගියා නම් හොඳයි කියලා. හැබැයි මම කියන්නේ ඒක හේතුවක් ඇතුව. මොකද මට මතකයි අපි පාර්ලිමේන්තු ඉන්න කාලෙම ජනාධි 1989 මම පාර්ලිමේන්තුවට තේරිපත් වුණේ. එවකට ජනාධිපති ඉති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට විරුද්ධව ඒ වෙලාවේ එතුමාගේ පත්වීමට අභියෝග කරමින් සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ඇතුළු ඒ කණ්ඩායම මැතිවරණ පෙස්සමක් ඉදිරිපත් කළා තිබුණා. ඒ මැතිවරණ පෙස්සම විභාග වන කාල සීමාව මට මතක ඇටේ 1991 දී විතර නීතිඥ සමුළුවක් ඒ වගේ සමුළුවක් ඇඳවලා තිබුණා. ඒ සමුළුවට සහභාගි වෙන්න ජනාධිපතිවරයාට ආරාධනා කර තිබියදී එතුමා ඒක ප්‍රතික්ෂේප කරා. ඒකට හේතුව තමයි මේ අවස්ථාවේදී එතුමා ඒ සමුළුවට සහභාගි වෙලා විනිශ්චකාරවරුන්ගේ සමුළුවකට නැත්නම් විනිශ්චකාරවරුන්ගේ හමුවට සහභාගි වෙලා ඒ මොහොතේ එතුමා ඒ ක්‍රියාවට සම්බන්ධ වුණා නම් එතුමා කිව්වා අනියම් මන්දමට ඒ අධිකරණ විභාග වන නීති කටයුත්තට යම් ආකාරයක බලපෑමක් සිදු වෙනවායි කියලා. එහෙම තීන්දුව ගත්ත ජනාධිපතිවරයා කියනවා. ඒසත් අපි කියන්නේ මෙන්න මේ නිසා තමයි ජනාධිපතිතුමා මේ අවස්ථාවේදී ඒ සමුළුවට සහභාගි නොවේ හිටියානම් ඒක මම හිතනවා ජනාධිපති ධූරයටත් ඒ ගෞරවයටත් විශාල සේවයක් අනියම් බලපෑමකුත් සිදු වෙන්නේ නැහැ කියන එක මම කියන්න කැමතියි. ඒත් එක්කම දරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් ආණ්ඩුව මේ පළාත් පාලන මැතිවරණය නොපවත්වා ඊළඟට මොකද්ද මේ කරන්න යන සෙල්ලම?
කාලය අවසන් වෙන කරුණ.
මම මේක ඉවර කරනවා. මොකද්ද මේ කරන්න යන සෙල්ලම? දැන් බලන්න මම දැක්කා චක්‍රලේඛනයක් නිකුත් කරලා තිබෙනවා. ඒක ආණ්ඩුවේ චක්‍රලේඛනයක් නිකුත් වෙන්නේ මේ පළාත් පාලන ආයතනවලට ඡන්ද පවත්වල මන්ත්‍රීවරුන් තෝරගන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. හැබැයි ඒ පළාත් පාලන ආයතන පාලනය කිරීම සඳහා විශේෂ නියෝජිතයන්, දේශපාලන නියෝජිතයන් පත් කරන්න ආණ්ඩුව ක්‍රියා කරනවායි කියලා චක්‍රලේඛනයකින් උපදෙස් දීලා තිබෙනවා. මේක වැරදි ක්‍රියාවක්. කොහොමද ඡන්ද පවත්වල තෝරාගත් පාලනය කරන්න ඕන ආයතනවලට දේශපාලන නියෝජිතයන් පාලනය කරන්න? ඒත් එක අපි අහනවා ඇයි මේවා පාලනය කරන්න විශේෂ කොමසාරිස්වරු ලේකම්වරු සිටියේදී දැන් මේ මොහොතේ එවැනි අය පත් කරන්නේ? ආණ්ඩුව එකෙන් පෙන්වනවා කාරණා දෙකක්. එකක් තමයි මේ පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැහැ කියලා ඉඟියක් දෙන්න හදනවා. දෙක, නීති විරෝධී විදිහට මේ පළාත් පාලන ආයතන පාලනය කිරීම සඳහා තමන්ගේ හෙංචයියන් යොදා ගන්න ආණ්ඩුව ක්‍රියා කරනවා කියලා අපිට පේනවා. ඒක වැරදි ක්‍රියාවක්. අපි කියන්නේ ඒවා පාලනය කරන්න කොමසාරිස්වරු ඉදිද්දී පිටින් දාලා මේ දේශපාලන ක්‍රියාව කරන්නේ ඇයි? මට සමහර තැන්වල ආරංචි වෙනවා ඒ පත් කරන නිලධාරීන්ට නැත්නම් ඒ පිටින් පත් කරන දේශපාලන හෙංචයියලන්ට ඒ පළාත් පාලන ආයතනයේ වාහන ටික කාර්යාල පහසුකම් දෙන්න කියලා පවා නියෝග කරලා තිබෙනවා. මේකයි මෙතන තියෙන වැරද්ද. ඉතින් අපි කියන්නේ ඇයි මේ තරම් බය ඡන්දයක් පවත්වන්න? ඡන්දයක් පවත්වන්න බය වෙන්නේ ජනමතේ නැති කණ්ඩායම්. ඉතින් ජනමතයක් තියෙනවා නම් අනිත් දේශපාලන පක්ෂවලට වඩා පිළිගැනීමක් තිබෙනවා නම් ජනතාවගේ ගෞරවයක් තිබෙනවා නම් කළ යුතු එකම දේ තමයි වහාම මේ මැතිවරණ පවත්වලා ඒ මැතිවරණ මහජන නියෝජිතයන්ට පත් වෙන්න ඉඩකඩ දෙන එක කියලා මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. ඒ නිසා මම මේ අවස්ථාවේදී එක කාරණයක් කියන්න මට දෙන්න මේ ගුවන් සේවා කටයුත්ත ගැන විශේෂයෙන්ම දැන් එකක් තියෙනවා. මම කිව්වා ගුවන් සේවා හා නාවික කටයුතු අමාත්‍යාංශයේ තියෙන වැදගත්කම අතිවිශාලයි. අපි ගැන තර්ක විතර්ක කරන්න ඒක දිනු කරගන්න ඕනේ. ඒත් දැන් මොකද්ද වෙන්නේ? දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා අපි ඩොලර් කෝටි 290ක් IMF ණය ගන්නවා. මේ ණය ලබා ගැනීමට ඒ පැත්තෙන් අපි ලොකු වාසියක් වගේ පෙන්නුවත් අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? අනිත් පැත්තෙන් මම දැක්ක එක වාර්තාවක් තියෙනවා, මහ බැංකුව නිකුත් කරපු වාර්තාවක. ඒකේ මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ ඒ වෙනුවට අපි ගන්න ක්‍රියාමාර්ග එකක් තමයි ඛනිජ සංස්ථාව සතු නොපිය වූ විදේශ ණය ඩොලර් කෝටි 243ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ලංකා විදුලි බල මණ්ඩලය වෙන ගුවන් තොටුපළ ගුවන් සේවා සමාගම, චීනයේ අපනයන බැංකුවෙන් ලබාගත් ඩොලර් කෝටි 142ක් මේ ප්‍රමාණයම ආණ්ඩුව බාර ගන්නවා අවසානයේදී ආණ්ඩුවේ ණය හැටියට. මොකද්ද මේකෙන් වෙන්නේ? එක පැත්තකින් කෝටි 290ක් ගන්නකොට අනිත් පැත්තෙන් ආණ්ඩුව විදේශ ණය කෝටි 386ක් අපේ ණය හැටියට බාර ගන්න. මේක ආණ්ඩුව බාර ගන්නවා කියුවම කෙනෙකුට හිතන්න පුළුවන් මේක අපිට මොකද කියලා. හැබැයි ආණ්ඩුව බාර ගන්නවා කියන්නේ අහපව් මේ රටේ ජනතාව පිට මේ බර පටවන එක, ජනතාව තවත් ණයකාරයෝ කරන එක, රට තවත් ණයකාරයෝ කරන එක. මොකද්ද මේ කරන සෙල්ලම කියලා අපි අහන්න කැමති. මේ කොලේ වහලා අපිට ලැබෙනවා ණය ගොඩාක් කියලා පෙන්නලා අනිත් පැත්තට නැවත වතාවක් මේ රටේ ජනතාව අපිට විශාල බරක් පටවන්න ආණ්ඩුව උත්සාහ කරනවා කියන එකත් කියන්න ඕනේ. ඒත් එක්කම අර කබීර් හසින් මැතිතුමා ඇහුවේ වෙන ප්‍රශ්නයක් නෙවෙයි. නිමාසිර කල්සිර මැතිතුමාගේ ඇහුවේ කොළඹ වරායේ ඒ තියෙන අක්කර 14ක ඉඩම ලොජිස්ටික් පහසුකම් ඇති කිරීම සඳහා පෞද්ගලික අංශයට ලබා දීම පිළිබඳව අපේ ප්‍රශ්නයක් නෙමෙයි. එතුමා ඇහුවේ ඇත්තටම ඒ ඉඩම නිසි ටෙන්ඩර් පරිපාටිකින් තොරව ඒ චීන කණ්ඩායමට ලබා දීම පිළිබඳව තියෙන වැරද්ද කිව්වේ. අපි කිය වෘත්තීය සම්පති කියන්නේ ඒකයි. වෘත්තීය සම්පති හැම එකක්ම විරුද්ධ වෙනවා නෙමෙයි. ඒ විරුද්ධ නම් අපිත් එක්ක කැමති නැහැ. නමුත් කියන්නේ හැම දෙයක්ම විනිවිද භාවයකින් හා ටෙන්ඩර් කැඳවීමකින් ඒවා කළ යුතුයි කියන ස්ථාවරය තමයි අපි ප්‍රකාශ කරන්න කියලා මතක් කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරන්න කැමතියි.